SBS Radio.
විශ්ව සාහිත්‍යයේ සිංහල සාහිත්‍ය නිර්මාණ තිබූ මං සලකනු සායන බුද්ධිමය සංවාදය. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්.
අපි එහෙමනම් තවත් මාසයක ඔබව හමුවුණා විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සමගින්. සැප්තැම්බර් මාසේ අපේ අවධානය කුමක්ද? අද අපි කතාබහ ටිකක් සුවිශේෂී වෙනවා. මොකද ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් රැගත් නිර්මාණකරුවෙකු මූලික කරගෙන තමයි අද දවසේ අපේ මේ කතාව දිගහැරෙන්නේ. අද අපි මේ පුද්ගලයාව මූලික කරගන්නේ ඔහුගේ අනුස්මරණයේ දෙන්නේ ලබන මාසයට. ඔහු තමයි ආචාර්ය සුගතපාලද සිල්වා. සුගතපාලද සිල්වා කලාකරුවන්න් විශ්ව සාහිත්‍යයේ රසමුසු හරබර තැන් විවිධ ස්වරූපයෙන් ලාංකීය සාහිත්‍යයට රැගෙන ආපු පුද්ගලෙක්. ග්‍රන්ථමය වශයෙන්, වේදිකා නාට්‍යමය වශයෙන්, ඒ වගේම ගුවන්විදුලි නාට්‍ය වශයෙන්, පරිවර්තන වශයෙන්, මේ වගේ නොයෙකුත් ආකාරයෙන්. ඉතින් ඒ නිසා ඔහුගේ අනුස්මරණය ලබන මාසයට එදෙන නිසාවෙන් අපි අද ඔහු පිළිබඳව මේ අනුස්මරණීය කතාවක් වගේම ඔහුගේ සේවය පිළිබඳවත් ඔබ හමුවේ දිගහරිනවා. මන්ද අපි ලබන මාසයේදී ඔබව හමුවන්නේ විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් විශේෂාංගයෙන් නෙමෙයි, සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන්. ඒ නිසා අපි කල්තියාම මේ සොඳුරු ආඥාදායකයා පිළිබඳව කතාබහ කරන්න කල්පනා කළා. ආචාර්ය සුගතපාලද සිල්වා මහතා පිළිබඳව මේ දිගහැරෙන කතා බහට සුපුරුදු ලෙසින් අපත් සමග සම්බන්ධ වෙනවා මෙල්බර්න් වල සිටින අපේ නිර්මාණකාරිණිය ලේඛිකාව දිලිනි ඊරියවල. දිලිනි, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි කතාව සුපුරුදු ලෙසින්ම පටන් ගනිමු සුගතපාලද සිල්වා මහතාගේ වපසරිය පිළිබඳව ටිකක් අවධානයට ලක් කරමින්. සුගතපාලද සිල්වා විවිධ ස්වරූපයෙන් ලාංකීය ප්‍රේක්ෂකයා ශ්‍රාවකයා හමුවේ පෙනී සිටිනවා. ඔහු ගුවන්විදුලි ශිල්පියෙක්. ගුවන්විදුලි ශිල්පීන් පිළිබඳව දෘශ්‍යමය වශයෙන් ඔබට යම් කිසි මතකයක් තියෙනනම් දන්නවා ඇති, සුගතපාලද සිල්වා මහතාර සුදු පැහැති කෙස් වැටිය ගිර දක්වා වවාගෙන ගුවන්විදුලි පරිශ්‍රයේ නිතරම ඇවිද ගිය ගුවන්විදුලි නිෂ්පාදකයෙක්. ඒ වගේම ඔහු සිනමා තිර නාටක රචකයෙක්, විදේශ නවකතා පරිවර්තකයෙක්, ස්වතන්ත්‍ර නවකතාකරුවෙක්, ඒ වගේම ශාස්ත්‍රීය ග්‍රන්ථ රචකයෙක්. ඒ විතරක් නෙමේ, සම්මාන උත්සව විනිශ්චය මණ්ඩල සාමාජිකයෙක් විදිහටත් ඔහු කටයුතු කළා. ඒ වගේම ඔහු අතින් වේදිකා නාට්‍ය ගණනාවක් නිර්මාණය වුණා. ඔහු වේදිකා නාට්‍යකරුවෙක්. 1928 අගෝස්තු මාසේ 4 වෙනිදා නාවලපිටියේදී තමයි ඔහු උපත ලැබුවේ කුඩා වෙළෙන්දෙකුගේ පුතෙක් විදිහට. ඔහු අතින් ලියවුණු ඒ වගේම ප්‍රකාශිත ස්වතන්ත්‍ර නවකතා 7ක් තියෙනවා, පරිවර්තිත නවකතා 3ක් තියෙනවා. ඔහුගේ පරිවර්තන වඩාත් කැපී පෙනෙන්නේ වේදිකා නාට්‍ය හරහා කිව්වත් වඩාත් නිවැරදි. ඒ වගේම ඔහු පිළිබඳව තවදුරටත් විස්තර කතා බහ කරනවා නම් ලන්ඩන් විශ්වවිද්‍යාලයේදී වාග් විද්‍යාව හදාරලා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහලාංශයේ කථිකාචාර්යවරයෙකු ලෙසත් ඔහු සේවය කළා. අපි මේ ඔහුගේ නිර්මාණ තුළින් සිංහල පාඨකයන්ට ලබා දුන්න විශ්වීය සාහිත්‍ය රසය පිළිබඳව කතා බහ කරමු. උදාහරණ කීපයකින් අපි කතා පටන් ගනිමු දිලිනි.
උද්දීරක්ෂි, 1960 ගණන්වලදී සුගතපාලද සිල්වා කොළඹට එනවා. ඊට පස්සේ ඔහු මුලින්ම කරන පරිවර්තන දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ටෙනිස් විලියම්ගේ කැට් ඔන් අ හොට් ටින් රූෆ් කතාව පරිවර්තනය කරනවා. ඊළඟට ෆිරැන්ඩලෝගේ සික්ස් කැරක්ටර්ස් ඉන් සර්ච් ඔෆ් ඇන් ඔතර් පරිවර්තනය කරනවා. මේ දෙකම නාට්‍ය පිටපත්. ඊට පස්සේ ඔහු නාට්‍ය දෙකම නිර්මාණය කරලා රඟ දක්වනවා මේ අපේ කට්ටිය කියලා කණ්ඩායමක් එක්ක. ඊට අමතරව ඔහු අතින් ඇටමැස නමින් ඊල් වොයිනින්ගේ ගැඩ් ෆ්ලයි පරිවර්තනය වෙනවා. ඊළඟට ශ්‍යාම් සෙල්වතුරේගේ ෆනි බෝයි පරිවර්තනය වෙනවා අමුතු ඉලන්දාරියා හැටියට. ඊළඟට තුරංග සන්නිය 4 තට්ටුව ගොඩෝ නැහෙනකල් රැබෝ ඉක්විති දෙයම් පාසහතික ඇත්ත ගිනි දළුමල් වගේ සිංහලට පරිවර්තනය වෙන නාට්‍ය රචනා තියෙනවා ඔහු අතින්. විශේෂත්වය වෙන්නේ මේ හැම පරිවර්තනයක්ම ඔහු විසින්ම නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන එක. එතෙන්දී ඇත්තටම මේ නාට්‍ය පරිවර්තනයක් පාදක කරගෙන නිෂ්පාදනය වුණා කියලා හිතෙන්නේ නැති තරමටම ස්වතන්ත්‍රයක් බවට පත් වෙනවා වේදිකාව මැද්දේ කියලා මේ කියන්න පුළුවන්.
හොඳයි, දැන් ඇත්තටම මේ දැන් ආචාර්ය සුගතපාලද සිල්වා මහතාගේ අභාවයේ සිදුවෙන ඔක්තෝබර් මාසයේ 28 වෙනිදා, ඒ කියන්නේ ලබන මාසයේ අවසාන භාගයේදී, අපි මුලිනුත් කිව්වා ඔහුගේ අනුස්මරණය වෙනුවෙන් තමයි ඊට පෙරදරුව මේ සාකච්ඡාව සිදු කරන්න කියලා. දැන් දිලින් ඔබ සඳහන් කළා දැන් කෘති කිහිපයක්, ඒ වගේම වේදිකා නාට්‍ය කිහිපයක්. එහෙදිත් ඔබ සඳහන් කළා ඒවා විදෙස් නිර්මාණ වුණාට ඒවා ඒ විශ්ව සාහිත්‍යයේ තිබුණු ඒ රසමුසු තැන් හරියටම ස්වතන්ත්‍රකරණයට ලක් කරන්න ඔහු බොහෝ දුරට උත්සාහ කළා කියලා ඒ නිර්මාණ තුළින්. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ ඒ කාලේ හිටපු වෙනත් පරිවර්තකයන්, ඒ වගේම විදෙස් වේදිකා නාට්‍ය නිර්මාණ ලංකාවට ගෙනාපු තවත් කලාකරුවෝ හිටියා. ඒ වගේ නිර්මාපකයන් අතර සුගතපාලද සිල්වා හදාගත්ත අනන්‍යතාවය කොයි වගේද?
ඒක තනිකරම වුණා කියන්න පුළුවන් දිලෘක්ෂි ඔහුගේ පරිවර්තන හරහා ඔහු නිර්මාණය කරපු නාට්‍ය ගැන කතා කරද්දී හොඳම උදාහරණයක් තමයි මේ මරාසාද් නාට්‍ය නිර්මාණයේදී චරිත ගොඩනැගීමේදී මරාගේ චරිතයට පණපොවන ජැක්සන් ඇන්තනි කරන ප්‍රකාශයක් තියෙනවා. ඒක මං හිතන්නේ ඒක උපුටා දැක්වීම වටිනවා මේ වෙලාවේ. එතෙන්දී අපිට හිතා ගන්න පුළුවන් සුගතපාලද සිල්වාගේ අනන්‍යතාවය මොන ආකාරයේද, අනන්‍යතාවයක්ද කියලා. ඒක මම එහෙමම ජැක්සන් ඇන්තනි දක්වලා තියෙන විදිහටම කියන්නම්. මම මරා දැක නොතිබුනේමේ. මරාගේ මුහුණ සුගතපාලද සිල්වාගේ මුහුණ වගේ විය හැකිව තිබුණියයි මට සිතී තිබුණේය. පුහුණුවීම් වලදී මා මරාගේ දෙබස් කියන විට එය අධීක්ෂණය කරන සුගතපාලද සිල්වාගේ මුහුණට මරා ආරූඪ වෙයි. තම රැලි ගැසුණු මූණ හකුලාගෙන දැස් විවර කොට හේ මා දෙස බලා සිටි. මම කැඩපතින් බලන්නාසේ ඔහු දෙස බලා සිටිමි. මට මරා මැවී පෙනේ. මම මේ මතකරුව ආවර්ජනය කොට එය අනුකරණය කළෙමි. මරා නැමැති චරිතය බිහි වූයේසේ. ඒකෙන්ම අපිට තේරෙනවා නාට්‍ය පිටපත පරිවර්තනය කිරීමේදී සුගතපාලද සිල්වා මුළු හදවතින්ම නාට්‍ය තුළ ජීවත් වෙලා තියෙන බව. මුල් පිටපත ලියන්න ඔය චරිත දැකලා තියෙනවා. නමුත් පරිවර්තකයා දකින චරිතය මුල් පිටපත ලියන්න දැක්ක චරිතෙම නොවෙන්න පුළුවන්. තුන්වෙනියා වන වේදිකා නාට්‍ය ශිල්පියා, රංගන ශිල්පියා ඉදිරිපත් කරන චරිත ඊටත් වෙනස් චරිතයක් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දි තමයි ඔහු ඔහුගේ අනන්‍යතාවය ගොඩනගා ගන්නේ. 1965 දී ඔහු ලුවිජි ෆිරැන්ඩොලෝගේ 6 characters in search of an author නිර්මාණය කරනවා මේ වේදිකාව මත හරිම බඩු හයක් හැටියට. මෙහිදී ඔහු කරන්නේ ඇත්තටම මෙහිදී විශේෂත්වය වෙන්නේ නාට්‍ය අන්තර්ගතයට වඩා නාට්‍ය ඉදිරිපත් කිරීමෙහි රංග කාර්යය. උදාහරණයක් හැටියට රංගන ශිල්පීන් සහ නරඹන්නන් අතර තිබිච්ච පරතරය පුළුවන් තරම් අඩු කරලා නරඹන්නන් අතරින් රංගන ශිල්පීන් වේදිකාව මතට යනවා, ඔවුන් අතරේ ඉතාම විවෘත සංවාදයක් ඇති කරනවා. ඔය වගේ රංග කාර්යයන් වල විශාල වෙනසක් ඇති කරමින් තමයි ඔහු මේ හරිම බඩු හයක් නිර්මාණය කරන්නේ. ආචාර්ය ජයදේව උයන්ගොඩ මේ ඔහුගේ විචාරයක් තුලදී කියනවා, සිංහල සංගීතයේ සම්ප්‍රදායික ගැමි සහ ಭಾರತೀಯ පද්ධතීන්ගේ සීමාවන්ගෙන් එපිටටගෙන යන සංගීතඥයා ප්‍රේමසිරි කේමදාස. ඒ වගේම සිංහල නාට්‍ය එහි ශෛලිගත තාත්වික ගැමි ආදී රංග ශෛලීන්ගේ සීමාවන්ගෙන් ඉදිරියට ගෙන යන සුගතපාලද සිල්වා කියලා. ඉතින් ඇත්තටම සුගතපාලද සිල්වා කියන්නේ පරිවර්තිත නාට්‍ය කලාව තුළ ඔහුගේ මනන්‍යතාවයක් ගොඩනගාගත් කෙනෙක්.
හොඳයි, අද දවසේදී අපි කතා බහ කරමින් සිටින්නේ විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් මේ විශේෂාංගය යටතේ. විශ්ව සාහිත්‍යයේ තියෙන නාට්‍ය රසය සහ සාහිත්‍යමය රසය විවිධ පරිවර්තන තුළින් සහ වේදිකා නාට්‍ය තුළින් සිංහලකරණයට ලක් කරපු ආචාර්ය සුගතපාලද සිල්වා මහතා පිළිබඳව සහ ඔහුගේ නිර්මාණ පිළිබඳව, විශේෂයෙන්ම ලබන මාසයේ 28 වෙනිදාට, ඔක්තෝබර් මාසයේ 28 වෙනිදාට එදින එතුමන්ගේ ගුණානුස්මරණයක් නිමිති කරගෙන තමයි මේ සාකච්ඡාව අද අපි කරගෙන යන්නේ. සාකච්ඡාව අතරතුරේදී කෙටියෙන් මතක් කිරීමක් කරන්නම්. අපි මීට කලින් විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් විශේෂාංගයේ නබෝ හමුවුණේ මාසයකට කලින්, ඒ කියන්නේ ජූලි මාසයේ අවසාන අඟහරුවාද අපි කතා බහ කළේ ඇන්ඩ්‍රූ ක්‍රොට්ස් විසින් රචනා කරපු සෝල්ඩ් කියන කෘතිය චිත්‍රා අයි පෙරේරා විසින් විකුණන ලදි යන නමින් සිංහලයට පරිවර්තනය කළා. විශේෂයෙන්ම නූතන වහල් භාවයේ පිළිබඳව රගත් මේ කතා බහ පිළිබඳව අපි නැවත වතාවක් ඔබට මතක් කරන්න කැමති. යම් කිසි ආකාරයකින් ඔබට මග හැරුණා නම් අපගේ වෙබ් අඩවියට ගිහිල්ලා නැවත වතාවක් රසවිඳීමේ හැකියාව තියෙනවා කියන කාරණය ඔබට මතක් කරන්න. www.sbs.com.au/sinhalese වෙබ් අඩවියට යන්න. මුල් පිටුවේ මදක් පහලට ගියාම SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග කියලා විශේෂිත කොළමක් තියෙනවා, තීරුවක් තියෙනවා. ඒ තීරුවට ඇතුළත් වුණේ ඉතින් ඔබට ඒ විශේෂාංගයේ නැවත වතාවක් සවන් දෙන්නට පුළුවන් වගත් මෙහිදී මතක් කරනවා. අපි නැවතත් ආචාර්ය සුගතපාලද සිල්වා මහතා පිළිබඳව කතා බහට යමු. ඇත්තටම මේ ඔබට සුගතපාලද සිල්වා මතක හිටපු ප්‍රධාන තැනක් තියෙනවා. මේක මේ ලොකු පොඩි කොයකාගෙත් මේ අවධානයට ලක්වුණු තැනක්. ඒ තමයි එක්තරා පරිවර්තනයක්. 1897 දී අයිරිෂ් ජාතික ඊ.එල්. වොයිනික් විසින් රචනා කරපු ද ගැඩ්ෆ්ලයි කියන කෘතිය තමයි ඇටමැස්සා කියන නමින් ආචාර්ය සුගතපාලද සිල්වා මහතා විසින් පරිවර්තනය කළේ. මේකත් විශේෂිත කෘතියක්. ආචාර්ය සුගතපාලද සිල්වා සහ ඇටමැස්සා අතර තියෙන බැඳීම ගැන කතා නොකර අපිට ආචාර්ය සුගතපාලද සිල්වා මහතා ගැන කතා කරන්න බෑ. ඇත්තට මේ තරම්ම ඇටමැස්සා සහ සුගතපාලද සිල්වා අතර තියෙන බැඳීම ප්‍රබලයි. එයත් මේ අවස්ථාවේදී ටිකක් මතක් කිරීම වටිනවා, විශේෂයෙන්ම ඔහුගේ පරිවර්තන ශෛලිය සහ ඔහු තෝරාගත් කෘති පිළිබඳව කතා බහ කිරීමේදී. ඔබට මොකද හිතෙන්නේ දෙලිනි?
ඇත්තටම මගේ ලේඛන කලාව මම යම් තාක් හරි දුරකට ඇවිල්ලා තියෙනවා නම් මම බොහොම ප්‍රාථමික තත්ත්වයක ඉන්න කෙනෙක් තාම ලේඛන කලාව සම්බන්ධයෙන්. මේ නමුත් පුංචිම හරි දියුණුවක් මගේ ලේඛන කලාවේ පුංචිම හරි ගැම්මක් මට ආවනම් ආවේ ඇටමැස්සා කියවීමෙන් පස්සේ. මං හිතන්නේ මං ඉස්සෙල්ලම ඇටමැස්සා කියවනේ අවුරුදු 16 විතර කාලේ. ඇත්තම ගත්තොත් මේක පරිවර්තන සාහිත්‍ය විශිෂ්ටම සලකුණක් තමයි. ඉතා ගැඹුරු කතාවක් මේ තරම් පහසුවෙන් මිනිස්සු අතරට ගෙනියන්න මේ වගේ පරිවර්තකයකට මිසක් මං හිතන්නේ වෙන පරිවර්තකයකට ලේසින් කරන්න පුළුවන් වැඩක් කියලා. ඇටමැස්සා කතාව ගොඩනැගෙන්නේ 19 වන සතවර්ෂයේ කැරලි සහ විප්ලවවලින් පිරි කාලයක. මේ කතාව මේ ගොඩනැගෙන්නේ තරුණ විප්ලවවාදීකගේ ජීවිත කතාව හරහා. එහිදී ආගම, ආදරය, විශ්වාසය කැප කිරීම වගේ මානව සම්බන්ධතා බොහොමයක් ගැන කතා කරනවා. මේ මතුපිටින් කැරල්ල දේශපාලනය, සමාජ අසාධාරණය ගැන කතා වුණත් ඇත්තම ගත්තොත් ඇතුළන්තයෙන් ඔහු කතා කරන්නේ ප්‍රේමය, විශ්වාසය වගේ දේවල් ගැන, මානුෂික හැඟීම් ගැන. සුගතපාලද සිල්වා කියන්නේ අතිශයින්ම දේශපාලනික ලියන්නේ. අනිත් එක තමයි මේ ප්‍රේමය කියන එක. ඔහු මම හිතන්නේ ඔහු ආදරය කරන්න පටන් ගන්නේ බොහොම මේ වයස අවුරුදු 15-16 ගැහුණු ළමයෙක්ට මුලින්ම. ඉතින් ඔහු කවදාවත් ඔහුගේ ජීවිතයේ රැකියාවක් හා බැඳලා තියන්න උත්සාහ කරපු කෙනෙක් නෙමෙයි, ඉතාම නිදහස් පුද්ගලෙක්. නමුත් ඔහුගේ බිරිඳගේ දෙමාපියන් කියනවා රැකියාවක් නැති කෙනෙක්ට දුව දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා, ප්‍රේමය නිසා ඔහු මේ තාවකාලිකව රැකියාවකට යොමු වෙනවා. මං හිතන්නේ ගුවන් විදුලි සංස්ථාවේ වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ, කියන්නේ ප්‍රේමය කියන එක මේ අති උත්තම තැනක තියාගෙන ජීවත් වුණ කෙනෙක්. සාමාන්‍යයෙන් කලාකරුවන්ගේ ප්‍රේමය අපිට තේරුම් ගන්නත් බැරි තරම්. ඉතින් මොහුත් ඉතාම නිශ්ශබ්ද, නමුත් තමන්ට අවංකව ජීවත් වුණ මනුස්සෙක්. ඉතින් ඒ අනුව ඇටමැස්සා නවකතාව තුළ තියෙන රිවාරේස් කියන චරිතය ගත්තහම ඉතාමත්ම මානුෂික වශයෙන් අසාධාරණයට ලක්වෙච්ච සම්බන්ධතා වලින් පිරුණු ජීවිතයක්. ජෙම්මා කියන්නේ රිවාරේස්ගේ ප්‍රේමවන්තිය. ජෙම්මා සමග කෙරෙන්නේ ඉතාම අඩු දෙබස් කිහිපයක්. ඔවුන් දෙදෙනා අතර සිද්ධ වෙන්නේ මේ මුළු නවකතාව පුරාම. ඒ දෙබස් කිහිපය ගත්තහම මේ හරිම මට සිදුටුයි. හරිම ඒ කියන්නේ ආදරේ පිරිලා ඒ වචන ඇතුලේ. මන් දන්නේ ඒක කොහොමද එහෙම පරිවර්තනය කරන්නේ කියලා. නවකතාව කියවලා හදවතින්ම කරපු පරිවර්තනයක් ඇටමැස්ස කියන්නේ. මම හිතන්නේ ඒකයි මේ තාමත් අපි ඇටමැස්ස කෘතිට ආදරේ කරන්නේ.
ඔව්, අවසානයක් දක්වා මේ සාකච්ඡාව රැගෙන එන්නට මට හිතෙනවා. දැන් පරිවර්තන කලාව වුණත් නූතනකරණයට ලක්වෙච්ච ආකාරය පිළිබඳව ටිකක් කතා බහ කරමින්ම ඒ අනුසාරයෙන් ආචාර්ය සුගතපාලද සිල්වා මහතාගේ පරිවර්තන කලාව සහ ඒ ආකෘතීන් කොහොමද අදට ගැලපෙන්නේ කියන කාරණාව ටිකක් කතා බහ කරන්න දෙලිනි. මොකද අපි දන්නවා දැන් හැමදේම අන්තර්ජාලයත් එක්ක සම්බන්ධයි. එතකොට දැන් අන්තර්ජාල කවි බිහි වෙන්නේ, අන්තර්ජාලයෙන් මිනිස්සු පොත්පත් කියවන්නේ. පරිවර්තනය වුණත් ඉස්සර තරම්ම ඒ වගේ සංකීර්ණ මට්ටමක ශාස්ත්‍රීය මට්ටමක නොතිබෙන අවස්ථා අපි බොහොමයක් දකිනවා. ඒවා මිනිසුන්ට තවදුරටත් සරලව ගෝචර වෙන ආකාරයකට පරිවර්තනය සිදුවෙන ආකාරයත් අපි දකිනවා. නමුත් ආචාර්ය සුගතපාලද සිල්වාගේ යුගයේදී සිදුවුණු පරිවර්තන, ඒ නිර්මාණ තාමත් අපි රස විඳිනවා. දැන් ඒ ආකාරයෙන් ගත්තම පරිවර්තන කලාවත් මේ වගේ වෙනස් වෙමින් යන කාලවකවානුවක සුගතපාලද සිල්වාගේ ග්‍රන්ථ, නාට්‍ය, අනිකුත් නිර්මාණ මේවා මේ නූතන පරිවර්තකයා සහ පරිවර්තන කලාව අතර ගැලපෙන්නේ කොහොමද?
මට හිතෙන හැටියට නම් දිල්රුක්ෂි පරිවර්තන අවශ්‍යයි. පරිවර්තන විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාවක් වෙන අපේ වගේ රටකට පරිවර්තන අත්‍යවශ්‍යයි. මොකද විශ්ව සාහිත්‍යයට අපිට වෙන ඇරෙන්න මාවතක් නැහැ. ඉතින් ඒ නිසා සියලුම පරිවර්තකයන් ඒ කරන සේවය අගය කරන්න ඕනේ. බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි අපේ රටවල්වල වෘත්තීය ලේඛකයෝ නෑ, වෘත්තීය පරිවර්තකයොත් නෑ. ඉතින් ඔවුන් තමන්ගේ වෙන වෙන රැකියාවල් කරන ගමන් තමයි මේ වැඩවලට යෙදෙන්නේ. මම ගත්තොත් මම පරිවර්තනයක් කියවලා ඒ කියවා අවසානයේදී මට හිතෙනවා නම් මේකේ ඔරිජිනල් එක මට කියවන්න තියෙනවා නම් හොඳයි කියලා. මට නොනම් ඒක තමයි සාර්ථක පරිවර්තනයක් කියන්නේ. ඉතින් එහෙම ගත්තාම සමහර වෙලාවට අපිට පේනවා පදාසෙවල් අයින් කරලා තියෙනවා පරිවර්තනය නොකර. ඒකෙන් ඇත්තටම මුල් කෘතියට කරන්නේ අසාධාරණයක් සහ පාඨකයාට කරන්නේ ලොකු අසාධාරණයක්. නමුත් සුගත පාලද සිල්වා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ඔහුගේ පරිවර්තන මම ඔහුගේ නාට්‍ය පිටපත් දෙකක් කියවලා තියෙනවා. මේ ඔහුගේ නවකතා පරිවර්තනය වුණ නවකතා ඔක්කොම කියවලා තියෙනවා. ඒ වලින් පේනවා ඔහු ගන්න මහන්සිය, ඔහු එක වචනයකට එක වාක්‍යයකට ගන්න මහන්සිය ඉතාම පැහැදිලිව පේනවා. ඉතින් ඒ කැපවීම මං හිතන්නේ අද කාලේ පරිවර්තකයෙක්ට ගන්න එක්කෝ අමාරුයි, හේතුව ඒගොල්ලෝ වෘත්තීය පරිවර්තකයින් නොවීම වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනස තමයි ඇත්තටම දකින්න තියෙන්නේ අද තියෙන පරිවර්තනත් සුගත පාලද සිල්වා විශේෂයෙන් කෙරුව පරිවර්තනත් අතර සහ ඔහු භාවිතා කරපු භාෂාව.
හොඳයි, එහෙමනම් අපි සූතිවන්ත වෙනවා අද සාකච්ඡාවට සම්බන්ධ වුණු මෙල්බන් වාසී ලේඛිකා දිලිනී එරියවලට. ලබන මාසයේදී අනුස්මරණය දෙන තවත් විශිෂ්ට කලාකරුවෙකුගේ අනුස්මරණය වෙනුවෙන් සිදු කරන ලද්දා වූ මේ ස්මරණීය සටහනට අලංකාරත්වයක් එකතු කිරීම පිළිබඳව ආචාර්ය සුගතපාලද සිල්වා මහතාගේ නිර්මාණ පරිවර්තන නාට්‍ය මේ සියලුම දෑ පිළිබඳව ගෙනාපු මේ රසවත් කතාබහට ඔබට නැවත වතාවක් සම්බන්ධීමේ හැකියාව තියෙනවා අපගේ වෙබ් අඩවියට ගිහිල්ලා මේ වැඩසටහන අවසානයේදී www.sbs.com.au/sinhalese. ඔස්ට්‍රේලියාවේ සිටින ඔබට මේ සම්බන්ධව දුරකථනය මගින් අදහස් දැක්වීමේ අවශ්‍යතාවක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම්, මෙල්බන් වල අපි ඉන්නේ, අපිට කතා බහ කරන්න 03-99-49-21-69 කියන අපේ දුරකථන අංකයට 03-99-49-21-69. අපගේ අදහස් හා ප්‍රතිචාර වලට අපේ දුරකථන අංකය විවෘතයි. එහෙමනම් අපි නොවැම්බර් මාසයේදී තවත් රසවත් විශ්ව සාහිත්‍ය කෘතියක් සමගින් හමු වෙමු. දිරිණි, ඔබට බොහොම ස්තුතියි මෙවරත් සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. ආයිබෝවන් නැවත වතාවක් හමු වන තෙක්.
ආයිබෝවන් දිරුක්ෂි.
විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයා යන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියෙන්. මීට පෙර විකාශය වූ විශ්ව සාහිත්‍යයෙන් වැඩසටහන් වලට සමන් දෙන්නට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese.
Enjoy more stories in your language by visiting sbs.com.au.